ප්‍රචාර වැඩ කටයුතු සඳහා අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2025 දිනවර කියවීමේ පළවෙනි දිනය ඔනරබල් මහින්ද ජයසිංහ අසරි ඔනරබල් හර්ෂදි සිල්වා you have 45 minutes
ගරු කතානායකතුමනි පුනරුද ආණ්ඩුවේ පළවෙනි ආයවැය ඊයේ ගරු ජනාධිපති මා මිත්‍ර අනුර කුමාර දිසානායක මහත්මයා මුදල් ඇමති හැටියට ඉදිරිපත් කළා. කරන ගම මට පොඩි ෂොට් එකකුත් ගැහුවා. හමන්න ඇදී යාළුවනේ. හැබැයි ඉතින් JVP එක ජනතාවට දීපු පොරොන්දු ඉටු කර ගන්න බැරුව මං ඉල්ලන දේවල් එතුමාට දෙන්න බෑනේ. මුලින්ම හැබැයි මම සුබපතනවා ඔහුගේ නායකත්වයේ මන්ත්‍රීලා තුනක් හිටපු පාර්ලිමේන්තුව අද මන්ත්‍රීලා 159ක් දක්වා ශක්තිමත් කරගන්න හැකියීම සම්බන්ධයෙන් තුරෙන් දෙකක් තියෙන නිසා ඕන ජාති ආයවයක් සම්මත කරගන්න හැකියාවක් ආණ්ඩුවට තියෙනවා. අපි දකිනවා මන්ත්‍රීලා ඇමතිලා මහ ලොකුවට තැන් තැන්වල කතා කරනවා. අපි තමයි සියල්ල දත් අපේ ආණ්ඩුව අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 15ක් ඉන්නවා. අපි ඊයේ රෑ ටීවී එකේ දැක්කා දුර මේ සාකච්ඡාවකදී ඒක ඇමතිවරයෙක් අපේ විවේචනයක් බොහොම පහත් විදිහට දුෂ්ට ප්‍රකාශකයක් කියලත් කියනවා. එහෙම කට්ටියක් ඉන්නවා. ලැජ්ජයි. අපි දැක්ක පෙරේදා මාතලේ සිද්ධිය Facebook එකේ පෝස්ට් එකක් දාලා ආණ්ඩු විවේචනය කළා. JVP එකේ එක්කෙනෙක් ගෙදරට ගිහිල්ලා කරපු තර්ජනය වෛරල් වෙලා ගිහිල්ලා තිබුණා. ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලෙත් මෙහෙමයි හිටියා. ඔවුන් දැඩි අධිතක්ෂේරෝක හිටියා. රට වැටෙන්න යනකොටත් අපි එදා විපක්ෂය හැටියට ඔවුන්ට ආයාචනා කළා. ඔය දේ කරන්න එපා. දැන් හරි IMF එකට ගිහිල්ලා මේ රට වැටෙන කලින් ගොඩ ගන්න කියලා. වෘත්තිවේදීන් ඔවුන්ට කිව්වා. ඇහුවේ නැහැ. මම මතකයි ඔවුන් කියපු එක කතාවක්. ඔපොසිෂන් එකට ඇඟිල්ල දික් කළා කිව්වා කතානායකතුමයි. You can have your say, but we will have our way කියලා. ඕගොල්ලෝ මොනවා කිව්වත් අපිට වැඩක් නැහැ. අපේ දේ අපි කරනවා කියලා. පාර්ලිමේන්තු කමිටු ඔක්කොම වුණ අල්ලගත්තා. විපක්ෂයට කිසිම විදියකට තමන්ගේ මත ප්‍රකාශ කරන්න අවස්ථාවක් තිබුණ නැහැ. පැරණි ග්‍රීක කියවණක් තියෙනවා කතානායකතුමනි. Hubris leads to nemesis කියලා. ඒ කියන්නේ උඩුකුකම විනාශයට පාර කපනවා කියලා. එහෙම අය තමයි දේශපාලන විවේචනයක් ගන්න බැරුව දූෂිතෝ කියලා දුෂ්ටෝ කියලා මිනිස්සුන්ට කියන්නේ. ඇයි මම මේ කතාව කිව්වේ? මොකද මට විශ්වාසයක් තියෙනවා ගරු ජනාධිපතිතුමා එහෙම නොකරයි කියලා. ඒක මට හේතුවකුත් තියෙනවා. මට හොඳට මතකයි අවුරුදු 2.5 කට කලින් කතානායකතුමා මේ ලොබි එකේදී ලොකු ආගියුමන්ට් එකක් ගියා ඔහුමමයි. ඒක උනේ ස්වෛරී බැඳුම් කර ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද බැරිද කියන එක සම්බන්ධයෙන් ඔහු කිව්වා බෑ කියලා, මං කිව්වා පුළුවන් කියලා. අවසානයේදී එදා මං කියපු දේ ඔහු පිළිගත්තේ නැහැ. මං දෙන්නම්කෝ එයාට කියලා ඔහු මට කිව්වා. හැබැයි තව දින දෙකකට පස්සේ ඔහු මමයි විනාඩි 45ක් දුරකථනයෙන් කතා කළා. මං ඔහුට පැහැදිලි කළ දුන්නා. මං එදා කිව්වේ අනුර කියලා. මං කිව්වා අනුර මේක මෙහෙමයි කරන්නේ. අපි මේ විදිහට කරමු. ඔහුත් විපක්ෂේ මමත් විපක්ෂේ. අන්තිමට ඔහුක පිළිගත්තා. ඉතින් කතානායකතුමා මම විශ්වාස කරනවා ඒ ආදර්ශය සමග මේ තුනෙන් දෙකේ ආණ්ඩුවට හැකියාවක් තියයි කියලා. දුෂ්ටයා කිය කිය යනවා වෙනුවට මේ මාසය පුරා කරන අයවැය විවාදයේදී විපක්ෂයේ ගෙන එන විවේචන වලට ඇහුම්කන් දෙන්න. ධනාත්මක විවේචන පිළිඅරගෙන මේ රට වැටලා තියෙන තැනින් යලි ගොඩ ගන්න ක්‍රියාත්මක වෙන්න. මොකද අපි විපක්ෂයේ හිටියත් මේ අපේ රට වැටුනේ JVP එකවත් පොහොට්ටුවවත් සජබේවත් UNP එකවත් නෙමෙයි අපි ඔක්කොම. ඒ නිසා අපි කාටත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න වගකීමක් තියෙනවා මේ රට ගොඩ ගන්න උදව් කරන්න. අද 2025 ආයවැය විවාදයේදී ආරම්භ කරන්න මට අවස්ථාව ලබා දුන්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට ස්තුතිවන්ත වෙමින් මම ඊයේ ඉදිරිපත් කරපු යෝජනාවලියට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා කතානායකතුමනි. ඉස්සෙල්ලා මම ප්‍රශ්නයක් අහන්නම්. පල්ලියේ පූජකතුමාට පන්සලේ බණ කියන්න පුළුවන්ද? ඔහුලා ප්‍රශ්නේ. එම වැරදියට අර්ථකථනය කරන්න එපා. මම ආගම ගැන කතා කරනවා නෙමෙයි, මං ගන්නේ උපකල්පනය. හරි, ඕනෑක අනිපත්‍ර හඳක් පුළුවන්. පන්සලේ ස්වාමීන් වහන්සේට පල්ලිය පූජාව තියන්න පුළුවන්ද කියලා අමාරු. සමහර උත්සාහ කරන්න පුළුවන්, හැබැයි කරන්න ඉඩක් තියෙනවා. හැබැයි ලේසි නෑ. උදාහරණයක් හැටියට සිංහාලෝවාද සූත්‍රය හොඳින් තේරුම් අරගෙන ආර්ථික ආශ්‍රයෙන් බණක් කියන්න හැකියාවක් තියෙන. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කියනකොට ධම්මපදයේ පිළිගන්නේ එහෙම නැත්නම් බයිබල් එක අතහැරලාද කියන එක. මෙන්න මේ කාරණාව තමයි ගරු කථානායකතුමනි අද විග්‍රහ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මම ඊයේ කාටූන් එකක් පෙන්නවා. මේ කාටූන් එකටත් නොයෙකුත් කට්ටිය ගහලා තිබුණා. මේ කාටූන් එක කියලා තියෙන්නේ මේ අරුණ පත්‍රයේ ඊයේ හසන්ත විජේනායක. මේක තමයි මිනිස්සු කියන දේවල්ම. මොකද මේකේ තියෙන්නේ මෙතන ඉන්නවා හිටපු ජනාධිපතිතුමා, මේ රෝද පුටුවේ ඉන්නවා මුදල් ලේකම්තුමා, මෙතන ඉන්නවා අනුර ජනාධිපතිතුමා. ඔහු මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට මේ අයවැය මෙන්න මෙහෙමයි කියලා දෙනවා. මේක තමයි අද සමාජයේ කතා වෙන දේ. සමාජයේ කතා වෙන දේවල් තමයි කාටුන් වල මිනිස්සු අඳින්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ යමෙක් යමක් විශ්වාස කරනවා නම්, ඒ පිළිබඳව යමක් කියනවා නම්, ඒ කියන දේ හදවතේ ගැඹුරම තැනින් එන්න ඕන. එක්තරාමසේ 77 කාලේ ආචාර්ය එන්.එම්. පෙරේරා සම සමාජ පක්ෂයේ මුදල් ඇමති හැටියට පළවෙනි අයවැය වුන් ඉදිරිපත් කළා. ලංකාව සම සමාජ රටක් බවට පරිවර්තනය කරන්න දැවන්ත උත්සාහයක් ඔහු ගත්තා. දේශපාලන ආර්ථික මතවාදය තමන්ගේ පළවෙනි අයවැයෙන් ඔහු රටට පැහැදිලි කළා. මම වචන කීපයක් කියවන්නම්. මිස්ටර් ස්පීකර්, මේ කරන්නේ ඔක්තෝබර් 25, 1970. It is a great privilege to have the honor of presenting the first budget of the United Front Government කියලා කියාගෙන ගිහිල්ලා, on the 27th of May 1970 the people of this country endorsed the program of the United Front placed before them and gave the front an overwhelming majority with a mandate to carry through this program. In this process the country has rejected the policies heretofore followed by the United National Kum Federal Party during the period of 1965-1970 කියලා කියනවා. මෙන්න මෙහෙම කියනවා. In repudiating and rejecting the policies followed by the UNPFP government, the country has endorsed the program of the United Front of Sri Lanka, Freedom Party and Lanka Sama Samaja Party and the Communist Party. That program lays the foundation of building up a socialist society. It assumes as its thesis that a developing country cannot leave development at the mercy of interplay of forces which are motivated solely by the profit instinct කියලා කියාගෙන ගිහිලා, we have embarked on a unique task කියලා කියනවා. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් ඔවුන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාවට ගිහිලා කියපු පාර්ලිමේන්තුවට ඇවිල්ලා එදා UNP එක වැරදි, ඒ නිසා අපි තමයි හරි කියලා ඔවුන්ගේ න්‍යාය මතය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමයි ඔවුන් අයවැය ගැන ඇත්ත වශයෙන්ම සාකච්ඡාවක් කරන්නේ. ඒ වගේම තමයි ගරු කථානායකතුමා රොනි ඩිමෙල් ඇමතුමා 1978 අයවැය කතාව පොඩ්ඩක් මම වචනයක් දෙකක් කියවනවා. ඔහු එන්.එම්. පෙරේරා ආචාර්ය එන්.එම්. පෙරේරාගේ අයවැය සම්පූර්ණයෙන්ම විනාශ කරලා උතුම් එක වැරදි. ඒ නිසා අපි අලුත් දෙයක් කරනවා. ඒකට තමයි 6-5 බලයක් ජයජයවර්ධන ජනාධිපතිතුමාට ලැබුණේ කියලා. ඔකෝ ඒ සිස්ටම් එක උන් චේන්ජ් කරනවා කියලා. මම කීපයක් කියවන්නම්. 2077 නොවැම්බර් 15 වෙනිදා ගරු කථානායකතුමනි, මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වෙන කවදාවත් නොලැබුණු වැඩි ඡන්ද බලයක් 77 ජූලි 21 වෙනිදා මේ ආණ්ඩුව තෝරාපත් කරගන්නු ලැබිණි. මහජනයා තමන්ගේ ඒ තීන්දුවෙන් 70 සිට 77 දක්වා සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුව විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහ. ගරු කථානායකතුමනි, එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් පරිදි අපේ මාතෘභූමියේ නිදහස් නිවහල් ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනැංවීමට අපි අප කැපවී සිටින්නමු. නිදහස් නිවහල් ආර්ථික පදනමක් නොමැතිව නිදහස් නිවහල් සමාජයක් බිහි කළ නොහැකිය. මා ඉදිරිපත් කරන්නේ නිදහස් නිවහල් ආර්ථික ගොඩනැංවීමේ පවිත්‍ර චේතනාවෙන් යුතුවයි කියලා ඔහු ඔහුගේ කතාව කියාගෙන යනවා. මම මේ උත්සාහ කරන්නේ කියන්න ආචාර්ය එන්.එම්. පෙරරාගේ දේශපාලන මතවාදයට අනුව ඔහු සහ ඔහුගේ ආණ්ඩුව ඉදිරිපත් කරා වැඩ පිළිවෙලා. ඊට පස්සේ රොනී ඩිබෙල් ඇමතිතුමා ඔහු පෙනී සිටපු එක්සදාතික පක්ෂය ආණ්ඩුවට ඔවුන්ගේ වැඩ පිළිවෙල ඔවුන්ගේ මතවාදය ඉදිරිපත් කරා. නමුත් ඊයේ මොකද්ද වුනේ? ඊයේ වුනේ ඊට හාත් පසින්ම වෙනස් දෙයක්. තමන් කාලයක් තිස්සේ විවේචනය කරපු ඡන්ද ගන්න රට වටේ ලෝකේ වටේ ගිහිල්ලා වැරදි කියපු තමන්ගේ මැතිවරණ ප්‍රකාශය මං ගාව තියෙනවා. හරි, මේ තියෙන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ මැතිවරණ ප්‍රකාශය, මේක කියනවා නිදහසින් පසු මෙරට පාලකයන් අනුගමනය කළ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති කියලා අර්ථකථනය කරපු වැඩපිළිවෙල ඇඟට නොදැනි පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා සමස්තයක් වශයෙන් 2022 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ IMF වැඩපිළිවෙල ඒ විදිහටම ක්‍රියාත්මක කරා. ගෙඩිය පිටින් ඒ ජනාධිපතිතුමා කියනවා මේ අයවැය පදනම් වෙන ප්‍රතිපත්ති ප්‍රකාශය මත අර මම පෙන්නපු එක. මේ ළඟදී මම ඔබලාගේ මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්තකරු මහත්මයා සමග පොඩි විවාදයකට පැටළුණා. ඒක මට අද මතක් වුණා. මම මේක ලියනකොට ඊයේ රෑ මම ඇහුවේ ඔබලාගේ ආර්ථික මොඩල් එක කුමක්ද? ඊළඟ අවුරුදු 5 ආර්ථික වර්ධනය ඇති කරගන්නේ කොහොමද? එතුමාගේ පිළිතුර වුණේ මුදල් අමාත්‍යාංශයෙන් සේ තියෙනවා ඔටෝ රිග්‍රෙසිව් ඩිස්ට්‍රිබියුටඩ් ලැග් මොඩල් එක. ඔටෝ රිග්‍රෙසිව් කියන්නේ මම එදා පැහැදිලි කරලා දුන්නා යම් විචලනයක අදාගය ඊයේ අගයට හා හෙට අගයට සම්බන්ධයි කියලා. ඒ මොඩල් එකට අනුව. හැබැයි මම ඔහුත් එක්ක පොඩි විවාදයක් ගියාම ඔහු කිව්වා නෑ, ඒ තමයි අමාත්‍යාංශය පාවිච්චි කරන මොඩල් එක, අපේ තියෙන වෙන එකක් කියලා. අපි දන්නවා ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද. අපිට මොඩල් එකක් තියෙනවා කියලා ඔහු කියනවා. නිෂ්පාදන ආර්ථිකය මගින් 2030 US$120 billion තත්ත්ව දලදේශ නිෂ්පාදනයක් හදනවායි කියලා කියනවා. දැන් US$120 billion රියල් GDP ලබා ගන්නවා කියලා මේක ලියනවා. දැන් අපි දන්නේ කොහෙද කියලා රියල් GDP වලින් අපේ රටේ US$ වලින් ආර්ථිකය මැන්නේ. කරුණාකරලා පුළුවන් නම් ඒක අපිට පෙන්නලා දෙන්න. USD වලින් නෙමෙයි රියල් GDP මයින්නේ, LKR වලින්. හරි, හැමදාම අපි එහෙම තමයි කරේ. මොකද LKR එහෙම නැත්තම් ශ්‍රී ලංකා රුපීස් තමයි උද්දමනයට අසු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියන්නේ US$ මෙච්චර ආර්ථිකයක් ගොඩනගනවා. හරි, නැත්නම් US$ රියල් GDP එකක් ගැන අපි කවුරුත් කතා කරන්නේ. ඉතින් ඒක පස්සේ වෙලාවක පැහැදිලි කරලා දෙන්න. එහෙමනම් අපි අහනවා 2030 වෙනකොට රියල් 130 billion බලාපොරොත්තු වෙන්නේ, නොමිනල් US$ කීයක් බලාපොරොත්තු වෙනවද කියන එකත් තරණකල අපිට ඉදිරිපත් කරා. දැන් බලන්න 2023 GDP එක රුපියල් බිලියන 27275යි. 2024 GDP එක රුපියල් බිලියන 30000යි. ඒ කියන්නේ නාමිකව 8% වර්ධනය වෙලා තියෙනවා ගිය අවුරුද්දේ මේ රට අපේ ආර්ථිකය. උද්දමනය හරියටම තාම කීයද කියලා ගිය අවුරුද්දේ කියලා නැහැ. නමුත් උපකල්පනය තියෙන්නේ ගරු කතානායකතුමනි 1.3% වාගේ වෙලා කියලා. එහෙමනම් අපේ ආර්ථිකයේ ගිය අවුරුද්දේ මූර්ත වශයෙන් අඩුම වශයෙන් 6% විතර වර්ධනය වෙලා තියෙනවා. මොකද උද්දමනයයි දලදේශීය නිෂ්පාදකයේ අවදමනකයයි, ඒ කියන්නේ the difference between inflation and the deflator පොඩි වෙනසක් තියෙනවා, ලොකු වෙනසක් නෙමෙයි. මොකද උද්දමනයේමයිනේ බාණ්ඩ පැසිය යමෙක් ගෘහස්තයට ගන්න. හැබැයි අවදමනකයේමයිනේ ඒ පැසියට අමතරව අනිත් සියලුම රටේ නිෂ්පාදනය වෙන බාණ්ඩ හා සේවාවන්. ගරු කතානායකතුමා, දැන් ඔගොල්ලොන්ගේ ඊයේ ජනාධිපතිතුමා කියනවා 2025 මූර්ත වර්ධනයේ 5% පමණ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා. මේකේ පසුබිම් කතාවකුත් තියෙනවා ගරු කතානායකතුමා. අපි මුදල් කමිටුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. අපිට ඉදිරිපත් කළා තිබුණා වාර්තාවක්. අපි පක්ෂ විපක්ෂ වුණාට අපිට යම් කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් තියෙනවා. ඒවා එළිය අපි කතා කරන්නේ නැහැ. මොකද ඒවයේ යම් කිසි සෙන්සිටිව් ইনফরমේෂන් තියෙන නිසා ඒ නිසා අපි කතා කරේ නැහැ මේ සම්බන්ධයෙන් කොහෙවත්. අද තමයි කතා කරන්නේ. ඒකේ වර්ධනය 3ක් බලාපොරොත්තු වුණා කියලා තමයි නිලධාරීන් අපිට කමිටුවේ මේ වාර්තා කරේ පාර්ලිමේන්තුවට. අත වශයෙන්ම එතන හිටපු ගරු මන්ත්‍රීතුමාලට මේක හොඳට මතකයි. අපි සෑහෙන භාගයක විතර විවාදයකුත් තිබ්බා. එහෙනම් 3කින් වර්ධනය වෙන නම් මූර්ත වශයෙන් උද්දමනයේ කීයක් විය යුතුද? හරි කියන කාරණාව පිළිබඳව අපි විවාද කරා. එහෙමනම් 105ක් මූර්ත ලෙස වර්ධනය වෙන්න නම් නාමිකව 10ක් වර්ධනය වෙන්න නම් මොකද 30,000ට තියෙන ආර්ථිකය රුපියල් බිලියන එන අවුරුද්දට ගණනය කළ තියෙන්නේ 33,000යි කියලා. එහෙමනම් මූර්ත 5යි උද්දමනය 5යි වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ කොම්බිනේෂන් එක වෙනස් වෙන්න ඕනේ. 4,6යි එහෙම නැත්නම් 7,3යි අපි දන්නේ නැහැ. හැබැයි අපිට යම් කිසි විදියකට අවදමනය උපකල්පනය කරගන්න හැකියාවක් තියෙනවා. මොකද ගිය මාසේ උද්දමනය පොඩි වෙනසක් තියෙන එක මම කලින් පැහැදිලි කරා. ඍණ 4යි. එතකොට එන අවුරුද්දට මේ අවුරුද්දටම රුපියල් 2025ටම බලාපොරොත්තු වෙන්නේ බොහොම අඩු අගයක් තියෙන උද්දමනයක්. ඒ නිසා අත්ත වශයෙන්ම අපිට දැනගන්න ඕනේ මේ අවදමනය උද්දමනය අඩු වෙන අවස්ථාවක ඔබලාගේ ඔය කියපු ආර්ථික මොඩල් එක පාවිච්චි කරලා මෙච්චර කාල විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියක් නිසා වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්න මොඩල් එක කුමක්ද? මොකද අලුත් මොඩල් එක මොකද්ද? දැන් අපි කිව්වනේ ආචාර්ය එන්.එම්. පෙරේරා ඔහුගේ දර්ශනය ඉදිරිපත් කරා වුණේ. රොනි ඩිමෙල් ඔවුන්ගේ දර්ශනය ඉදිරිපත් කරා. හරි? ඉතින් මොකද එදා මහාචාර්යවරුතුමා කියපු දේ හැන්සාඩ් එකේ ජනවාරි 7 වෙනිදා තියෙනවා. මෙන්න මෙහෙමයි මම උපුටා ගන්නවා. මන්ත්‍රීතුමා මම කිව්වේ දැනට තියෙන තත්ත්වය. දැන් හදලා තියෙන මොඩල් එක ඔටෝ රිග්‍රෙසිව් ඩිස්ට්‍රිබියුටඩ් ලැග් මොඩල් එක. ගැන මිස අපි අනුගමනය කරන මොඩල් එක ගැන නෙමෙයි. ඒ නිසා වැරදි විදියට අර්ථකථනය කරන්න එපා. හරි. කරන්නේ. එහෙමනම් අපිට කියන්න කොහොමද මේ බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්නේ කියලා. එහෙමනම් 103ද ආර්ථික වර්ධනය 105ද මොකද්ද? පැහැදිලි කරා. මොකද 3යි 5යි අතර කියලා මේ ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි එකේ තියෙනවා. එහෙම නෙවෙයි මොකක් හරි අගයක් දෙන්න ඕන. අඩුව මාසෙන් අගේ මොකද්ද කියන එක තමන්ට පුළුවන් වෙන්න ඕනේ කියන්න තර්කානුකූලව. හැබැයි අපිට පේන විදියට අපි වරදින්න පුළුවන්. මොකද තාම දත්ත එළියට ඇවිල්ලා නැහැ. 2024ට වඩා 2025 පුරෝකථනය කරන වර්ධනය අඩුයි. අඩුයි. උස්සලා දීපු බෝලේ ගහගන්න බැරි සයිස් එකක් වාගේ පේන්නේ අපිට තියෙන්නේ. ජනාධිපතිතුමා කියනවා 2025 අයවැය හැදුවේ ජනතාවගේ දායකත්වයෙන් කර්මාන්ත සේවා කෘෂි කර්මාංශවල නිෂ්පාදනය වර්ධනය කරන්න කියලා. ඒක වෙන්නේ නැති ඔවුන් අදහස් කරන නිෂ්පාදන ආර්ථිකය. ඉතින් ඕක තමයි ගරු කතානායකතුමා ගෝත්‍යර එකේ තියෙන්නේ. හරි, ඉත ෆවුන්ඩේෂන් ඔෆ් කොබ්ලඩ්ස් ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන්. අපි කියනවා බොහෝ වෙලාවට නියෝ ක්ලාසිකල් ග්‍රෝත් මොඩල් කියලා. සෝලෝ කියන පුද්ගලයාට තමයි නොබෙල් ප්‍රයිස් එකක් දෙන එක ආදේශ කරන්නේ. සෝලෝ ග්‍රෝත් මොඩල් කියන්නේ මොකක්ද එකෙන් කියන්නේ? හරි, අපේ අවුට්පුට් එක ඉස ෆන්ක්ෂන් ඔෆ් ලේබර් ශ්‍රමය සහ කැපිටල් ප්‍රාග්ධනය. ඉතින් ඕක මෙතන ඇවිල්ලා තමන්ගේ මොඩල් එක කියලා කියන්න බෑ. අපි දන්න ආර්ථික විද්‍යාවේ මුල ඉඳන්ම තියෙන්නේ වයිස ෆන්ක්ෂන් ඔෆ් එල් ඇන්ඩ් කේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද අපි ඔය බේසික් ෆන්ක්ෂන් එකෙන් 102 105 110 කියන ආර්ථික වර්ධනය ලබා ගන්න. ඒක තමයි අයිඩියොලොජි එකක් ඕන. 1947 ජයජයවර්ධන මැතිතුමා ඉදිරිපත් කරපු පළවැයේ අනවැයේ අයවැයේ ඉඳලා හැමදාම මූලික සිද්ධාන්තය උනේ ඕක. ඕක ආයේ පැහැදිලි කරන්න දෙයක් නෑ. මේක තමයි තියරිය කිය. නිෂ්පාදනය වැඩි කරන අයිඩියෝලොජිකල් ස්ටාන්ස් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අර කතානායකතුමනි, ඊයේ එහෙම අයිඩියෝලොජි එකක් අපි දැක්කේ නෑ. කනකාටුවෙන් හරි කියන්න ඕන. මොකද අවුරුදු 75 30 විනාශයක් නම් කරේ. කොහොමද ඒකම ඔටෝරිග්‍රෙසිව් එකක් හැදිර ඉස්සරහට අරගෙන යන්නේ? මොකද්ද වෙනස? කෝ වෙනස? හරි, දැන් ට්‍රම්ප් ඇවිල්ලා නොයෙකුත් දේවල් කියනවා. අඩු ගානේ කියන්න දීපට තියන්න පුළුවන්. මේක තමයි, මෙන්න මේක තමයි අපි විශ්වාස කරන්නේ. මොකද්ද අපි ආර්ථික විශ්වාස? අපි සමාජවාදීද? අපි ධනවාදීද? හරි, අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීද? අපි සමාජ වෙළඳපොළ මොකද්ද? හරි, ඉතින් ඒක තමයි අපි අහන්නේ පූජකතුමාට බයිබලයයි ධම්මපදයයි පැටලුණාද කියලා. එහෙම නැත්නම් පූජකතුමා බයිබලය අතහැරියද කියලා. හරි, එහෙම නැත්නම් මේක සංක්‍රාන්ති ට්‍රාන්සිෂන් පීරියඩ් එකක්ද කියලා. මොකද අතිශයින් වැදගත් දෙයක් තමයි, මොකද කෙනෙක් යමක් හරියට විශ්වාස කරන්නේ නැත්තම් හරි ඇත්ත ජයග්‍රහණයක් ලබා ගන්න බෑ. මම පොඩි උදාහරණයක් දෙන්නම්. මේ අයවැය මහ බැංකුව ස්වාධීන කරන පනතට විරුද්ධව, මේ අයවැය නෙමෙයි, මොවුන් බෙරි හඳුන්නා බෑමයි කිව්වා. සමහරු අධිපති නන්දලාල් වීරසිංහට යම් යම් සුදුසු නැති වචන පවා කිව්වා. තර්කය වුණේ ජනතා ඡන්දයෙන් පත්තුණු ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ මහ බැංකුව පාලනය කරන්න. මට හොඳට මතකයි ඒ විවාදය. ඒක තමයි ඔවුන්ගේ මතවාදය වුණේ. මොකද ස්වාධීන මහ බැංකුවක් තියෙන්න බෑ. ඒක ජනතා ඡන්දයෙන් අපි පත්තුණේ 159ක් ඉන්නවනම් මෙතන. ඔවුන්ගේ මූල්‍ය ප්‍රතිපත්ති කොහොමද කළමනාකරණය කරන එක පිළිබඳව අපිට යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා කියන එක තමයි ඔවුන් මේ ඡන්දය ප්‍රකාශ කරනකොට ඒකට විරුද්ධව පාවිච්චි කරේ. එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා ප්‍රතිපත්ති පොලිය ස්ථාවර කිරීම සම්බන්ධෙනුත් මේකේ තියෙනවා. ඒ කියන්නේ පොලිය අනුපාතයේ කොතනද තියෙන්න ඕනද කියලා දේශපාලන තීරණයක් ගන්න පුළුවන් කියලා. හැබැයි තවයි එකක් තියෙනවා. ඒ තමයි මේ පොතේ තියෙනවා ප්‍රතිපත්ති විග්‍රහය මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කොටසක්. මෙතෙන් මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කොටසක් තියෙනවා. දැන් මොකද්ද මේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ? ඉංග්‍රීසියෙන් ඒක ෆයිනෑන්ෂල් පොලිසිද මොනිටරි පොලිසිද? ඉතින් මං ගිහලා ඉංග්‍රීසි එක බැලුවා. ඉංග්‍රීසි එකේ තියෙන මොනිටරි පොලිසි කියලා. දැන් මම මූලික දෙයක් කියන්නම්කො. මොකද්ද මොනිටරි පොලිසි කියන්නේ? කරු කතා නායකතුමනි, මොනිටරි පොලිසි කියන්නේ පාර්ලිමේන්තුවේ බජට් එකෙන් කරන්න පුළුවන් දෙයක්ද? පාර්ලිමේන්තුවේ බජට් එකෙන් පොලිය වෙනස් කරන්න පුළුවන්ද? ඒකනේ තර්කය උනේ පුළුවන් වෙන්න ඕනේ කියලා. දැන් මෙන්න මේකයි මහ බැංකුවේ කියන්නේ මොනිටරි පොලිසි කියන එක මම උපුටා දක්වනවා. කෝට් මුදල් ප්‍රතිපත්තියේ යනු මිල ස්ථායිතාවයේ යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ආර්ථිකයක් තුල මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම කළමනාකරණ කිරීමේ ක්‍රියාවලිය. ඒක තමයි මුදල් මේ 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 මොනිටරි පොලිසි කියන්නේ. මේගොල්ලෝ කරන්නේ ෆිස්කල් පොලිසි. ෆිස්කල් පොලිසි කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මේක දෙක. ඉතින් මහා ලොකු පැටලවිල්ලක් මම මේ කියන්නේ. බයිබලයෙන් කෑල්ලයි, ධම්මපදයෙන් කෑල්ල, එහෙම බෑ. කුරාණයෙන් කෑල්ලයි. එතකොට බොහොම තදින් කැපිලා පේනවා තමන්ගේ අයවැය හදන්න පාවිච්චි කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලධර්ම ඊයේ ඉදිරිපත් කරපු අයවැයට පරස්පරයි. උදාහරණ දෙකක් දෙන්න. ඊයේ කතාවේ මේ ශුද්‍ර කුඩා මධ්‍යම ව්‍යවසායකයන් ගැන ලොකු කතාවක් තිබුණා. තාම තියෙනවා. මොකද රුපියල් බිලියන 250ක් ඕන්න ආරං තියනවා කියලා කියනවා. දළදේශ නිෂ්පාදනයෙන් 52%ක දායකත්වය ලැබෙන්නේ ඔවුන්ගේ. රැකිරක්ෂාවෙන් 45%. කොච්චරනම් ඔය ශුද්‍ර කුඩා මූල්‍ය කට්ටියට ඕගොල්ලෝ ඡන්ද කාලේ ගිහිල්ලා කිව්වද සහන දෙනවා කියලා? කිව්වද නැද්ද? කිව්වා. පරාටේක පෝස්ට්පෝන් කරේ වෙන කවුරුත් නිසා නෙවෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා නිසා. ඔහු තමයි එදා තර්ක කරලා කිව්වේ පරාට එක්සිකියුෂන් එක පෝස්ට්පෝන් කරන්න කියලා. ඒක තවදුරට පෝස්ට්පෝන් කරා. හරි, අවුලක් නැහැ. හැබැයි ඕගොල්ලෝ කිව්වා මිලියන් 25ට අඩු නම් මෙච්චරයි, 25 ඉදලා 50ට මෙච්චරයි, 50ට වැඩි නම් මෙච්චරයි, මෙන්න මේ පොලිය අනුපාත යනාදී වශයෙන් දෙනවයි කියලා සහන. මම අහනවා ගරු කතානායකතුමනි, මට දැක්කේ නැද්ද දන්නේ නැහැ, හැබැයි මම නම් දැක්කේ නැහැ කතාවේ ඊයේ අයවැයේ ශුද්‍ර කුඩා මූල්‍ය මධ්‍යම MSME වලට අයවැය හරහා දෙන පොලි සහනය කුමක්ද කියලා. මම දැක්කේ නැහැ. බිලියන 20ක් තියෙනවා වෙනම කතාවකට. ඒ පොලි රහිත පොලි අඩු කරන්න ආණ්ඩුවෙන් දෙන එකන්නේ ඉස්සරහ ඉන්ට්‍රස් සබ්සිඩි. මට දැනගන්න ඕනේ ඉන්ට්‍රස් සබ්සිඩි එක මොකද්ද? තියෙනවා නම් කියන්න. රුපියල් බිලියන 250කට සාපේක්ෂව මේක ලොකු ගාණක් වෙන්න ඕනේ. මොකද මම ඒක කම්පෙයා කරන්නේ ජේෂ්ඨ පුරවැසියන්ට 105ක් දෙනවයි කියලා කට්ටිය කිව්වා. 103ක් දුන්නා. කමක් නැහැ කියමුකෝ. 103ක් හරි දුන්නානේ. හැබැයි මෙන්න මෙහෙමයි කියන්නේ. will be eligible for 1 year FD up to 1 million from July 25. බොහොම සූක්ෂමව ඉස්සරහ ගිහිලා තියෙනවා. රුපියල් මිලියන 1 දක්වා වසරක ස්ථාවර තැන්පතු සඳහා. කරුණා කරලා කියන්න පිළිතුරු කතාවේදී මේ 103 දෙන්නේ අවුරුද්දකට විතරද? මිලියන 1කට විතරද? එහෙම කිව්වේ නැහනේ. 103ක් වැඩිපුර දෙනවා. අපි අහන ප්‍රශ්න තමයි 103 දෙන්නේ එක අවුරුද්දකට මිලියන එකක් දක්වා පමණද? ඒක එහෙම නෙවෙයි නම් කන්නා කළා අපිට පැහැදිලි කරලා විතරක් නෙවෙයි කොපමණ ඒකට මුදල් යොදවුවද කියලා පෙන්නන්න. මොකද මුදල් යොදවලා තියෙන්නේ රුපියල් බිලියන 15ක් පමණ ප්‍රමාණයක්. ඒ නිසා මම මේ කියන්න හදන්නේ මූල්‍ය ප්‍රතිපත්තියකට පටලවාගෙන තිබුණාට ඒක මූල්‍ය නෙවෙයි රාජ්‍ය මූල්‍ය. රාජ්‍ය මූල්‍ය නම් මුදල් වෙන් කර යුතුයි. ජේෂ්ඨ පුරවැසියන්ට රුපියල් බිලියන 15ක් වෙන් කරා. අර ශුද්‍ර මූල්‍ය කට්ටියට වෙන් කිරීමක් අපි දැක්කේ නැහැ. ඒක තමයි මම කලින් කිව්වේ ජේවීපී එක විශ්වාස කරන සමාජවාදය උනාට එන්පීපී ජනාධිපතිතුමා ඉදිරිපත් කරේ වෙන මොකද්ද? මන් දන්නේ නැහැ. ඒක ධනවාදයේද සමාජය මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මුසහල් නැති හරි. දැන් මොකද නායකයා ලොකු අයියා ගරු ටිල්වින් සිල්වා මැතිතුමා, මං කල්පනා කරා ඔහු මොකද මේ ගැන කියන්නේ. දැන් ඩේලි මිරර් එකේ කැලුම් බණ්ඩාර කියන්නේ අපි කවුරුත් දන්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු අහනවා එන්පීපී ආණ්ඩුව සම්බන්ධයෙන් මෙන්න මෙහෙම. JVP පක්ෂය තමන්ගේ මූලධර්ම වලින් ඈත් වෙලාද? එතකොට ඔහු කියනවා නැහැ. අපේ මූලික පරමාර්ථය තමයි සමාජවාදී සමාජයක් රටක් ගොඩනගන්න. මොකද්ද මේ කියන්නේ? මේක තමයි JVP එකේ ප්‍රධානියා කියපු කතාව.
මූලික ගත්තොත් දැන් නැහැ.
එතකොට මෙහෙමත් කියනවා අධිරාජ්‍යවාදී ධනවාදී ආර්ථික ක්‍රමය තුළ රට අගාධයට ගියා. ධනවාදී ආර්ථික ක්‍රමවේද තුළ රට අගාධයට ගියාලු. සංස්කෘතිය නැති වුණා, පවුල් විනාශ වුණා. අපි ඒකට විරුද්ධයි. එහෙමනම් මොනවද මේ කතා කරන්නේ? මොනවද කතා කරන්නේ? ඔය හේතුව නිසා නෙමෙයිද? හරි, දශක ගණනාවක් ආර්ථික ක්‍රමය එදා විනාශ කරන්න සමහරු උදේ රෑ වෙහෙසුනේ. 1977 පටන් ගත්ත ආර්ථික මොඩල් එක හරහා පටන් ගත්ත ප්‍රතිසංස්කරණ නවත්තන්න ඔබලා කොපමණ මහන්සි වුණාද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉඳලා රාජ සේවය ප්‍රතිසංස්කරණ වල ඉඳලා ඉන්දියන් විරෝධතාවයේ ඉඳලා නිදහස් වෙළඳ කිවිසුම් ඉඳලා MCC එකේ ඉඳලා මේ දැන් කරගෙන යන CB එකේ ඇක්ට් එක නැවත වෙනස් කරන එක දක්වා වටිනා මිනිස් ජීවිත කීයක් නැති වුණාද? බිලියන කීයක දේපළ නැති වුණාද? ආර්ථිකය කොච්චර පස්සට ගියාද? ආයෝජකයෝ කී දෙනෙක් හැරිලා ගියාද? එහෙමනම් මට අහන්න වෙන්නේ මගේ මිත්‍ර සුනිල් හඳුන්නේ මන්ත්‍රීතුමා දවසක් කිව්වා මයිතන මට මේක හරියට මතක නෑ. මගේ කලසම ඌ ඇඳගෙන ජැන්ඩියට උගේ වගේ යනවාද මොකක්ද කියලා. මගේ කලසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා කියලා. එහෙම නම් මේක විහිළුවක් නෙමෙයි. හරි, අවුරුදු 48ක් තිස්සේ රට යායුතු මාර්ගය අවහිර කරලා දැන් ඒ පාරේ යන්න ඕනේ කියලා වගේ කතාවක් කියන එක දෛවයේ සරදමක්ද? හැබැයි මං කියනවා පාර මොකද්ද කියන එක Taman දන්නේ නැහැ. පාර හොයනවා, පාර පැටලිලා මම්මුලා වෙලා
පාර හොයාගෙන යනවා.
ඉතින් ඒ නිසා 75 අවුරුද්දක් තිස්සේ මේ රටේ පාලකයෝ කරේ ආර්ථික විනාශ කරපු එක නම් දෙයියන්ගේ නාමයට අපිට කියන්න මොකද්ද මේ ගල්ලන්ගේ දැවැන්ත වෙනස? මොකද්ද පරිවර්තනය? චන්දන කලින් කිව්වේ බොරුද? බොරු කිව්වේ අවබෝධයෙන්ද? අසරණ මහජනතාව ඇන්දුවාද? කෙනෙක් කියනවා IMF එකත් එක්ක එග්‍රීමෙන්ට් එකට යනවද නැද්ද කියලා ඔවුන් තීරණය කරේ ආණ්ඩුව ගත්තයින් පස්සේ කියලා මං අහගෙනයි. අද මං දැක්කා මේ මට WhatsApp එකක් ඇවිල්ලා තිබුණා වෛරල් යන එක. මොනවද මේ කතා? මොනවද මේ කතා? එතකොට ඒ අහන පුද්ගලයා කියනවා නෑ නෑ කලින්දද කොහොමද 360 නෑ නෑ මේ 360 ඇවිල්ලා ජනාධිපතිතුමා කිව්වනේ මේ IMF එකත් එක්ක යනවා කියලා. එතකොට පිළිතුර තමයි ඔ ඒ අර ඡන්ද ලං වෙච්ච නිසානේ මාර කතාවක් නේ. අපි තමයි කිව්වේ ඔය IMF එකේ තියෙන ඩෙට් සස්ටේනබිලිටි ඇග්‍රීමෙන්ට් එක DSA එක ණය තිරසාර කිරීමේ මේ විශ්ලේෂණය විනාශ කරන්න බෑ කියලා. නෑ නෑ පුළුවන් කිව්වා. පුළුවන්මයි කිව්වා. පුළුවන්මයි කිව්වා. කෝ පොතත් ලිව්වා. අපි පොඩ්ඩක් පැත්තකට ගිහලා ජනතාව අහන ප්‍රශ්න අහමුකෝ ගරු කතානායකතුමනි. ඒකනේ වැදගත් වෙන්නේ. ජීවන මිල අඩු කරනවා කිව්වා. ඇඟට දැනෙන්න මං හිතන්නේ කැමතිවරේ කිව්වා ඇඬෙන්න පඩි වැඩි කරනවා කිව්වා. ආදායම් බදු අඩු කරනවා කිව්වා. ජපානේ මෝටර් සයිකල් ගේන්න chance එක දෙනවා කිව්වා ජපානේ.
ජනාධිපතිතුමා කිව්වේ ඒක.
නිකන් නෙවෙයි ජපාන් මෝටර් සයිකල් ගේනවා කිව්වා. වී කිලෝ එකට 140ක් දෙනවායි කිව්වා. හැබැයි මේ අයවැයෙන් ඒ පොරොන්දු ඉෂ්ට වුණාද? 3-4ක් ගන්න. ආහාර මත බදු අතිශයින් අසාධාරණයි කිව්වා, අයින් කරනවා කිව්වා. නමුත් 2024 දෙසැම්බර් 31 වෙනිදා අවසන් වෙච්ච විශේෂ වෙළඳ භාණ්ඩ බඩ සියලු ආනයන ආහාර සඳහා දිගටම අය කරගෙන යනවා. ඔබලා අයින් කරනවා කිව්වට දිගටම අය කරගෙන යනවා. ලයිබ්‍රරියට ගිහිල්ලා රිසර්ච් එකට ගිහිල්ලා ගන්න පුළුවන් ලයිස්තුව. සීනිවලට 50යි, මැකරල්ලට 200යි යන ආදිවාසීන්. එක පෑම් පාරෙන් හාල් මාෆියාව නැති කරනවා කිව්වා. නමුත් ඔවුන් අවශ්‍ය විදියට දෙසැම්බර් මාසේ නාඩු 220යි සම්බ 230යි ගැසට් එකක් ගැව්වා.
එන කම්මුල් නෑදී.
ඊට පස්සේ මිල අඩු කරනවා වෙනුවට මිල වැඩි කරලා තව ගැසට් එකක් ගැව්වා. 230ක් ගැව්වා, 240ක් ගැව්වා නාඩු එකටයි සම්බ එකට. අඩු කරනවා වැඩි කරා. අඩු කරනවා කියපේක වැඩි කරා.
මේසෙට ගහලා වැඩි කරේ.
අඩු කරනවා කියලා න්‍යායෙ ගැසට් එකක් ගැව්වා වැඩි කළා. නමුත් මම බැලුවා ඊයේ හැමදාම දවසකට සැරයක් ගරු කතානායකතුමා ඩේලි ප්‍රයිස් රිපෝට් එකක් ගහනවා මහ බැංකුවේ. ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඊයේ නාඩු කීයද පිටකොටුවේ? 250යි. සම්බ කීයද පිටකොටුවේ? 260යි. ඒක තියෙන්නේ මහ බැංකුවේ වාර්තාවේ ඊයේ ගහපු එක ඊයේ රෑ නිකුත් කරලා තියෙන. අගෝස්තු 30 වෙනිදා සංවර්ධන නිලධාරීන්ගේ සමුළුවේදී අනුර කුමාර දිසානායක අපේක්ෂකතුමා කිව්වා පඩිය මාස 6න් 6ට වැඩි කරනවා කිව්වා. අපි කිව්වා එහෙම කරන්න බෑ කියලා. නෑ නෑ අපිට පුළුවන් කිව්වා. අවම වට්ටුප සහ ජීවන වියදම දෙකම එකතු කරාම අපි කිව්වා අපිට පුළුවන් කියලා. මේ අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දිගුවක් හැටියට බ්ලූ ප්‍රින්ට් එකක් කියලා අපි ඉදිරිපත් කරා. ඒකේ මම කියවන්නම් 25 වෙනි පිටේ ඉහත සැකසීම් දෙක මගින් රාජ්‍ය සේවයේ අවම දළ වැටුප ජීවන වියදම් දීමනාව ඇතුළු රුපියල් 57500ක් වේ. 57500. මේක අපිට තර්කයක් තිබ්බ මේක කියන්න. දැන් මොකද මේ ජනාධිපතිතුමා කරේ? ඒක රුපියල් 300ක් එකට එකතු කරා. 57800 කිව්වා. බලන්න ඕකෝලංගේ බජට් රිපෝට් එක අරගෙන කවුරුහරි බලන්නකෝ බජට් බජට් කතාව ගන්න. මේ බජට් කතාවේ තියෙනවානේ පරි වැඩි වෙන විදිය. හරි පරි වැඩි වෙන විදිය මේකේ තියෙනවා. බලන්න මේකේ තියෙනවා 70 වෙනි පිටේ minimum gross salary increase government sector employees total gross salary තිබුණේ අද වෙනකන් තිබුණේ ඊය වෙනකන් 49550යි හැබැයි ඒක වැඩි වෙනවා කිව්වා 57800ට මේකේ තියෙනවා මේ තියෙන 57800 හත් වෙනි පිටේ දැන් මම පෙන්වන්නේ මොකද්ද අපි සැප්තැම්බර් මාසේ කිව්වේ 57500 බෑම කියලා කිව්වා කරන්න ඊට වඩා දේවල් කරන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි මේ 57500 කියන කතාව 41000 කියන කතාව ඇත්ත වශයෙන්ම එච්චර සරල නැහැ සංකීර්ණයි. මොකද ඇත්ත කතාව තමයි ඔක තුනට කඩලා දෙන්නේ. ඔය 15750න් ඇත්තටම ලැබෙන්නේ 8250ක් විතරයි. මම නැවතත් කියන්නම්. ජනතාවට කිව්ව 15000 ගාණක් කියලා 8250යි ලැබෙන්නේ. ඒක ලැබෙන්නේ අප්‍රේල් මාසේ ලැබෙනවා 5975ක් මේ අවමය. ඊට පස්සේ 26 ජනවාරි වලට ඒකට එකතු කරනවා 1137ක්. ඊට පස්සේ 27 ජනවාරි වල ආයෙත් එකතු කරනවා 1137ක්. ඒකද මුළු එකතුව 8250යි. අඬන්න වෙලා තියෙන කාටද මන් දන්නේ නැහැ දැන්නම්.
තනියහැට. 5000 ගානයි ලැබෙන්නේ මේ අවුරුද්ද.
5000 ගානයි ලැබෙන්නේ මේ අවුරුද්ද. ඉතින් ඇඬෙන්නම දීලා තියෙනවා. මන් දන්නේ නැහැ මට දිගට හරහට SMS එනවා ඊයේ රෑ ඉඳලා අද උදේ නොයෙකුත් වෘත්තීය වේදීන්ගේ. මගේ යාළු ડોක්ටර් කෙනෙකුට මට ඒවලා තිබුණා. ඔබතුමා ගේ කොලීග්ස් ලා තේවලා ඇති සමහර විට ඔබතුමාට ડોක්ටර්ලා ඔවුන්ගේ පරිදි අඩු වෙලයි කියලා මන් දන්නේ නැහැ අඩු වෙලාද නැද්ද කියලා ඒක මට වෙලා තිබුණ නැහැ විශ්ලේෂණය කරන්න. ඉතින් ඒ නිසා එලවන්සුත් කපලා කියලා මේක කොහොමද වෙන්නේ කියලා හොඳ කතාවක්
දීලා දුන්නා. ඕටි කපලා එලවන්සස් කපලා
ආ සෝරි හරි එතකොට උපයන විට ගෙවීමේ බදු ලක්ෂ දෙකට ගෙනියනවාමයි කිව්ව ත්‍රෙෂෝල්ඩ් එක. අපි කිව්ව කරන්න බෑ නෑ නෑ පුළුවන් ලක්ෂ දෙකට ගෙනියනවා මයි කරනවා කරාද කතා නැක දුමනි කරාද කරේ නෑ 1,50,000යි අපි මොකද කිව්වේ අපි කිව්වා නෑ ලක්ෂය ඉඳලා අපි බද්ද ගහනවා අපි කිව්වා ලක්ෂය ඉඳලා බද්ද සජි ප්‍රේමදාස නායකතුමායි මමයි පැය දෙකක් තර්ක කරා ඇයි හර්ෂ අපිට පුළුවන් මං කිව්වා සජිත් අපිට රුපියල් 500යි ගහන්න වෙන්නේ ලක්ෂ ඉඳලා 1,50,000ට රුපියල් 500ක් දෙන්න අපේ මිනිස්සු අකමැති නෑ. දරුවගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සුවසැරියට, පාරට රුපියල් 500ක් මොකද්ද? පොඩි ගාණක්. ඒකෙන් ටැක්ස් බේස් එක අඩු කරන්නේ නැතුව ටැක්ස් බේස් එක ඒ ගානට තියන් ඉන්නවා. දැන් මොකද කරේ? 1,50,000 වෙනකන් බර ගාණක් ටැක්ස් බේස් එකෙන් අයින් කරා. ඊට පස්සේ ලක්ෂ දෙක වෙනුවට 1,50,000ට විතරක් සීමා වැඩි කරා. හැබැයි ලොස් එක කොහොමද කවර් කරන්නේ? කොහෙවත් කතා නොකරපු ඔගොල්ලෝ නොකියපු රඳවා ගැනීමේ බද්දක් පොලිය මත 105 ඉඳලා 10ට ගැහුවා. දැන් කවුද කිව්වා ඇමතිවරයෙක් අපි බදු වැඩි කරේ නැහැ ඊයේ. ඔව්.
නලින්ද කිව්වා.
කවුද කිව්වා බදු වැඩි කරේ නැහැ අලුත් බද්දා ගෙනා. ඔව් නේද? මාර වැඩි. අන්න මං හැන්සාඩ් එක පාර්ලිමේන්තුවෙන් ගත්තා දෙසැම්බර් මාසේ 18 වෙනිදා. කියවලා බලන්න. දෙසැම්බර් මාසේ 18 වෙනිදා තමයි බදු වැඩි කරේ. බලන්න එකේ ලස්සන කලාව කලින් බදු වැඩි කරලා දැන් කියනවා බදු වැඩි කරේ නැල්ලු මාර වැඩක් නෙමෙයි
මේකෙන් කරේ නැහැ
හැබැයි බදු වැඩි වෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ඊයේ නෙමෙයි කරේ සති කිහිපයකට කලින් කාවද අඳන්නේ
බාණ්ඩ 54
කාවද අඳන්නේ හරි උදාහරණයක් හැටියට මං කියන්න මොනවද කියලා සේවා අපනයන මෙච්චර කල් සේවා අපනයන කරනකොට බද්දක් තිබුණේ නැහැ. ඒක 115ට දැම්මා. IT සේවාව අපනයන කරන IT කට්ටියට කොච්චර නම් දේවල් කිව්වද? කොච්චර නම් කිව්වද? හරි 115ට වැඩි කරා. 130ට වැඩි කරන්න හිටියලු ඒක 15ට අඩු කරගත්තා 15ට වැඩි කරාලු. පුදුම කතාවක් ඒක. ඊට පස්සේ කැපිටල් ගේන්ස් එක 130ට වැඩි කරා. දැන් අපනයන කරුවෝ ගැන කතා කරා. ඔවුන්ගේ ලොකුම ඉල්ලුම උනේ S-VAT එක අයින් කරන්න එපා කියලා. දැන් ඔන්න කියනවා S-VAT එක අයින් කරමු කතාවක්. කවදේ ඉඳන් අයින් කළාද කියලා මන් දන්නේ නැහැ. හැබැයි ටෙක්නිකල් නෝට්ස් වල තියෙනවා. කතාවේ නෙමෙයි. ටෙක්නිකල් නෝට්ස් වල මේක තියෙනවා. S-VAT එක අයින් කරනවා, risk based refund එකක් ගේනවා කියලා. හැබැයි රිස්වේස් රිෆන්ඩ් එකක් ගෙනාවට අර ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ IRD එකෙන් රිෆන්ඩ් එකක් ගන්න එක හොදේ. ඉතින් ඒ නිසා මේ මේ බදු ගහනකොට මේ අසරණ 150,000 වඩා ආදායම අඩු කට්ටියටත් මේ බද්ද වදිනවා. හැබැයි ඔවුන් කියනවා IRD එකට ගිහිල්ලා ලූම් පුරවලා කොළ පුරවලා ඒවා රිෆන්ඩ් එකක් ගන්න. ඒවා වෙන දේවල් නෙවෙයි. තවත් මහා බලාපොරොත්තුවක් තිබෙන මං කියවන ජපනීස් බයික් එකක් ගන්න. එක්ක පොඩි කාර් එකක් ගන්න 112,000 කොහෙද ගන්න පුළුවන් කියලා මං දන්නේ නැහැ කවුරු හරි කිව්වා. 114. හැබැයි 114ද? 114ට. මං බැලුවා මේ දැන් ප්‍රයිසස් එනවනේ. එතකොට මං බැලුවා Toyota Race එක 122යි. මේ හැමෝම පාවිච්චි කරන අපේ සාමාන්‍යයෙන් ડોක්ටර් ලගාවක් තියෙන මගේ නංගිලා තියෙන එක Yaris 185යි. Prius එක 289යි. කතානායකතුමා මෙතන ලොකු අවුලක් නිර්මාණය වෙනවා. ඊයේ ජනාධිපතිතුමා කිව්වා මේ බදු වැඩිවීමේ වැඩි දායකත්වයක් තියෙන්නේ මෝටර් වාහන ආනයනය හරහා කියලා. මම හොයලා බැලුවා කීයද කියලා. දළදේශ නිෂ්පාදනයේ 1.6% විතර වැඩි වෙන්න ඕනේ බදු. ඒකෙන් භාගයක් විතර මට හරියටම දන්නේ නැහැ දත්ත නැති නිසා මට තේරෙන විදිහට වාහන ආනයනයෙන් තමයි ගේන්නේ. එන්නේ. දැන් වාහන ආනය අතිශයින් අවදානම්. මොකද මේ වගේ ගණන් වලට කවුද වාහන ගේන්නේ? හරි ඔහම වාහන ගේන සල්ලිකාරයෝ මං නම් හිතන්නේ ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම භයානකයි අවදානම්. අවසාන වශයෙන් ගොවි මහත්තයාට වී කිලෝ එක 140 දෙනවා කියලා කිව්වා. නෑ කියන්න නම් එපා. කිව්වාමයි. හරි. හැබැයි ඒක තමයි සටන් පාටේ උනේ.
එහෙත් නෑ.
දැන් එතුමාලා එකතු වෙලා කිලෝ එක 120ක් දෙන්නම් කියලා කියනවා. මම දන්නේ අපි දැක්කා වීගෝනි 3ක් ගෙනල්ලා මීඩියා රිලීස් එකකුත් දාලා තිබ්බා.
සමන්ත කිව්වා.
හරි. ඊට පස්සේ ජනාධිපතිතුමා අයියා කිව්වා 1971 වීඅලවි මණ්ඩලයේ පනත වෙනස් කරනවා කියලා වීඅලවි මණ්ඩලයට පුළුවන් කියලා නියාමනය කරන්න අනික් කට්ටිය. ගරු කතානායකතුමනි දැන් මම කිව්වනේ මේක පැටලැවිලා කියලා. මොකද්ද කියන්නේ කියලා දන්න සමාජවාදී නම් ඒක කරන්න පුළුවන්. වීඅලවි මණ්ඩලයට පුළුවන් තමන්ගේ තරඟකාරීව රෙගුලේට් කරන්න. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ ඒක හරි කියලා. ඒක කරන්න බෑ. ඒක නිකන් අර SLT එක ඩයලොග් නියමනය කරා වගේ. එහෙම බෑ. ඒකල ඔය කරන්නේ සම්පූර්ණ පැටලවිච්ච දෙයක්. ඒකයි මං කියන්නේ. ධම්මපදයයි බයිබල් එකයි පැටලිලා කියලා. කෝරාන් එක. ඇත්ත කතාව තමයි ඊයේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැය ඇතුලේ කිසිසේත්ම පොරොන්දු වෙච්ච ජනතාව උද්‍යෝගයෙන් බලා හිටපු සිස්ටම් චේන්ජ් එකක් තිබුණේ නැහැ. අලුත් ඉකොනොමික් මොඩල් එකක් ඒකේ නැහැ. ඔටෝ රිග්‍රෙසිව් ඩිස්ට්‍රිබියුටඩ් ලැග් මොඩල් එකක්ම තමයි තිබුණේ. නොහැකියාව කියන්නේ 2024 ලැබිච්ච වර්ධනයවත් මේ පාර ලබා ගන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. මම පොඩි
ඉලක් ආශිර්වාදසිලෝ you have another 2 minutes.
තව විනාඩි 10ක් දෙන්න. විනාඩි 10. එතකොට 10 2 12. එතකොට මම ස්කිප් කරන්න නම්බර ටික. නමුත් කතානායකතුමනි මේ අයවැය ගෝණියේ සියඹලක් තිබුණෙම නෑ නෙමෙයි. පොඩ්ඩක් තිබ්බා. හරි උදාහරණයක් හැටියට විනාශකාරී වියදම් කපා හරින අඩු කරන්න පර්ක්ස් අයින් කරන්න කිසි අවුලක් නෑ කරන්න. අපි දැක්ක සමහර වියදම් අඩු වෙලා තියෙනවා හොඳයි. අපි ඒකට ගරු කරනවා ඒක හොඳයි. දූෂණය හොරකම මර්ධනය කිරීමට සිය බොක් එකට අවශ්‍ය මුදල් ලබා දුන්නයි කිව්වා. ඇමති කෙනෙක්ගේ නිවසක් දුන්නා කිව්වා සිය බොක් එකේ ඔෆිස් එකට. කිසි අවුලක් නැහැ. අපි අත් දෙකම උස්සන. දූෂණයට විරුද්ධව සටන් කරන්න අපි ඒකට අවශ්‍ය සහයෝගය දෙනවා. ඩිජිටල් කරන්නේ වැඩපිළිවෙල ඉතාමත්ම හොඳයි. හැබැයි මේ ඩිජිටල් පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් හදන එක ගැන අද ඊයේ නෙවෙයි කාලයක් තිස්සේ සාකච්ඡා වුණා. නමුත් මට කෙනෙක් කිව්වා මේ කරන්න හදන්නේ ප්ලාස්ටික් කාඩ් එකක් හදන්න යන එකද කියලා. එහෙමනම් කරන්න දෙන්න එපා. අධාරයකට ප්ලාස්ටික් කාඩ් නැහැ. ප්ලාස්ටික් කාඩ් හරහා ලොකු වංචනික වැඩපිළිවෙලක් කලින් වෙන්නත් ගියා. විපක්ෂ නායකතුමා දිගින් දිගටම කතා කරපු දා තමයි අස්වසුම ප්‍රතිලාභින් හරියට තෝරාගත්තේ නැති කාරණා. දැන් ඒක හරියට තෝරනවා කිව්වා. හොඳයි. හරි ඊට පස්සේ ඔවුන්ගේ ඔවුන සවි බල ගන්නවා කිව්වා. මේ ළඟදී ඔවුන්ගේ ඔවුන්ට දෙන දීමනාව වැඩි කරන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකඟ වුණා. ඉතින් ඒ නිසා අපි ධනාත්මක විවේචනයක් මේ කරන්නේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. දිගින් දිගටම අපි කියපු දෙයක් තමයි ඔය ණය ප්‍රතිහුගත කරගත්තාම දැන් මේගොල්ලෝ කිව්ව සමහරු අපි තමයි සති දෙකෙන් කරේ කියලා. ඒව නෙමෙයි කලින් කරේ. ඒ කෙසේ වෙතත් එතන දේශීය ණය ප්‍රතිහුගත කිරීමේදී අර්ථසාධක අරමුදලේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අසාධාන ලෙස පාපාරක් වැදුනා. අපි කිව්වා ඒක වෙනස් කරන්න. අපි සහයෝගය දෙන්න. නමුත් අර්ථසාධක අරමුදලේදී මේ ණය ප්‍රතිහුගත කිරීමේදී ඔවුන්ට වෙච්ච අසාධාරණය ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එකම එක වචනයක් අතිය කතා කරේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි මේ අයවැය විවාදය ඇතුලේදී ගරු සභානායක විපක්ෂයේ සංවිධායකතුමා අපිට පුළුවන්ද එජෙන්ට්මන්ට් මෝෂන් එකක් ගෙනල්ලා අපේ ප්‍රයිවට් මෙම්බර්ස් මෝෂන් එකක් හැටියට ඉදිරිපත් කරන්න කරුණාකරලා මේ අයවැය ඇතුලේ මේ සංශෝධනය කරන්න. මොකද MLB එකෙන් දෙනවා නම් විදේශිකයන්ට මහන්සි වෙලා බර ඇදපු අපේ වැඩ කරන මිනිස්සුන්ට ඒ සහනය ලබා දෙන්න ඕනේ කියලා අපි ඒක ඉල්ලනවා. කතානායකතුමනි පොඩි ගැඹුරු තාක්ෂණයක් මේ පොඩි විශ්ලේෂණයක් තියෙනවා කරන්න වෙලා නැහැ. හැබැයි මම සඳහන් කරන්න කැමති ඉතාමත්ම කෙටියෙන් මේ වෙරිටේ රිසර්ච් ආයතනය පබ්ලික් ෆයිනන්ස් ලවුන්ජ් කියලා ආණ්ඩුවටයි අපිටයි දෙගොල්ලොන්ටම ඉන්විටේෂන් එකක් එවලා තිබුණා. ඒගොල්ලෝ පෙන්ලා දීලා තියෙනවා මේ ඩෙට් සස්ටේනබිලිටි කර්ව් එකේ කොහොමද අපි ඉන්නේ, මොනවද අපිට තියෙන විචල්යන් එක වෙනස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඉතා මම මේක ටේබල් කරන්න බෑ. මොකද ඔවුන් ඒක තාම පබ්ලිෂ් කළ නැති නිසා ඔවුන් පබ්ලිෂ් කරාම ටේබල් කරන්න ටේබල් කරයි. මේක තියෙනවා වැදගත් දෙයක්. ඒ කියන්නේ කවුද කිව්වනේ ජනපතිතුමාගේ අපිට නායක වෙන එක කිසි අවුලක් නැහැ. 28 නායක වෙනවාමයි කිසිම අවුලක් නැහැ. ඒක එහෙම නෙමෙයි. එහෙම වෙන්න නම් අවම වශයෙන් අපිට 15%ක ආදායමක් ලබා ගන්න නම් රජයට පොලි අනුපාත අපි කියනවා yield එක 8.5 11.5 අතර ප්‍රමාණයක තියෙනවනේ. ඒ වගේ එකක් තමයි දැන් තියෙන්නේ. එහෙමනම් අපේ ආර්ථිකය අවම වශයෙන් 5%කින් වර්ධනය වෙන්න ඕනේ හැම අවුරුද්දෙම ඊළඟ අවුරුදු 30 ගානෙම. එහෙම නැතුනොත් 28 ඉඳලා නායක වෙන එක සත්‍යක් වෙන්නේ නැහැ. මේක මම නෙමෙයි කියන්නේ වෙරිටේ රිසර්ච් ආයතන. ඉතින් ඒ නිසා කියන්න පුළුවන් නොයෙක් සුන්දර කතා. හැබැයි ඇත්ත දැක්කහම අර කවුද කිව්වා වගේ අපි ආණ්ඩුව ගත්තමලු දැක්කේ IMF එකත් එක්ක යන්න ඕනේ කියලා. ඒ වගේ බොළඳ කතා නෙවෙයි. තමන්ට පුළුවන් වෙන්න ඕනේ විශ්ලේෂණය කරගන්න, උපකල්පනය කරලා මොකද්ද ඉස්සරහා පුරෝකථනය කරගන්න. නැත්නම් ආණ්ඩුවකින් ඇති වැඩක් නැහැ. අවසාන වශයෙන් මම කියන්නම් ජනාධිපතිතුමා කිව්වා ලොකු අසීරු කාරණාවක් IMF එක රාමුව ඇතුළේ තමයි වැඩ කරන්න ඕනේ කියලා. ඒක තමයි අවුල. ඒකට කරන්න දෙයක් නැහැ. 13%ක විතරයි අපිට වියදම් කරන්න පුළුවන් අපේ කොච්චර බදු එකතු කරත්. බදු 25%ක් එකතු කරත් දළදේශ නිෂ්පාදනයට සාපේක්ෂව 13%යි අපිට වියදම් කරන්න පුළුවන් පොලි අරුණහම. ඒක තමයි අපි පිළි අරගෙන තියෙන්නේ. ඇයි ඒකට හේතුව? අපි ණය වෙලා අපේ ආදායමෙන් 60%ක් යන්නේ ණය පොලිය ගෙවන්න. ලෝකේ වැඩිම ප්‍රතිශතයක් හැදෙන ණය පොලිය ගෙවන රට තමයි අපේ රට. දැන් ඊයේ මං අහගෙන හිටියා අපනානේ ප්‍රාර්ථනා කරන්න ඕනේ. එක වෙලාවකට මං තිගැස් වුණා. මොකද කිව්වා මේ ආර්ථික පරිවර්තන පනත මේ කලින් එන ආපු ඒකත් ඉදිරිපත් කරනවා කියලා. එතන මං ඇත්තටම පොඩි තක්කෝකුත් දැම්මා. එතකොට තමයි මං හිතන්නේ ජනාධිපතිතුමා පොඩ්ඩක් ෆයර් වුණේ. හරි මොකද මේ JVP එක ඒකට විරුද්ධව නඩු ගියා. දැන් ආර්ථික ප්‍රතිවර්තන පනත මොකද පරිවර්තන පනත ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් ඇක්ට් එක තමයි ඉදිරිපත් කළ තිබුණේ මොඩල් එකක් හැටියට. ශ්‍රේෂ්ඨ අධිකරණයට නඩු ගියා මොන් දෙන්නේ. ගිහිලා කිව්වා මේක කරන්න බෑ. හේතු දෙකක් කිව්වා. හේතුව එක අපනායන අභිමුඛයක් ආර්ථිකයක් හදනවා නම් ආනායන ආදේශන ආර්ථිකයට ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ නැහැ. ඒක විවස්ථාවට පටහැනි. දෙක විදේශීය ආයෝජකෙක් ආවා නම් ඔහුට දේශීය ආයෝජක ලෙස සලකලා සහනාධාර දෙනවා නම් දිනගැන්වීම දෙනවා නම් ඒක පටහැනි ව්‍යවස්ථාවට. ඒ නිසා අපි ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් එකට එදා විරුද්ධයි. මේක මාර වැඩක්. දැන් ජනාධිපතිතුමා කියනවා ඒක පොඩ්ඩක් සංශෝධනය කරලා ඉස්සර අරගෙන යනවා. ඒක තමයි මං අහන්නේ බයිබලයේද ධම්මපදයේද කොරාන මොකද්ද මේ මොකද්ද? අවසානයේදී අපිට අවශ්‍ය වෙනවා ආයෝජන. මොකද growth එක තමයි වැදගත්. honorable speaker, what we need is growth because the stability we have got that came before these people took over office. There is macro stability, there is exchange rate stability, there is interest rate stability, there is price stability. What you need is growth. And where are you going to get the growth? I told you that we have a 13% cap on what we can spend on the primary expenditure. එහෙමනම් SOEව සම්බන්ධයෙන් මොකද පිළිතුර? එහෙනම් ආයතන කොහෙද එන්නේ? දැන් මං අහගෙන ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට අපි ඊයේ පෙරේදා ඩොලර් මිලියන 500ක්ද කොහෙද දුන්නා ණයක් ගෙවන්න. මෙන්න බොලේ තව රුපියල් බිලියන 20ක් රුපියල් බිලියන 20ක් දෙනවලු ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ඒගොල්ලන්ගේ තව ණයක් ගෙවන්න. එතකොට ඔපරේෂනල් එක්ස්පෙන්සස් එක කවර් කරගන්නවා. දාස්ත්‍රි මන්ත්‍රීතුමායි මමයි එතකොට ජනපතිතුමාන් ඇහුවා. එහෙමනම් ප්ලේන් ගන්නෙ කොහොමද? ඒක අපි දන්නේ නැහැ. ඒක පස්සේ බලා ගන්න වෙයි කියලා කිව්වා. දැන් බලන්න ඉන්දියන් එයාලයින්ස් එකයි ආ ඉන්දියා එකයි ටාටා එක ප්‍රයිවටයිස් කරයින් පස්සේ එයාබස් 470ක් ඔඩර් කරා. ඉන්ඩිගෝ එක එයාබස් 550ක් ඔඩර් කරා. අපිට මේ තියෙන ප්ලේන් ටික කොහොමද වැඩි කරගන්නේ? මොකද ආණ්ඩුවට වියදම් කරන්න බෑ. ජනාධිපතිතුමා ඊයේ කිව්වා සතයක්වත් දෙන්නේ නැහැ. සතයක්වත් දෙන්නේ නැහැ. ඉතින් අපි හිතන්න ඕනේ නැද්ද මේ බොක්ස් එකෙන් එළියේ? එහෙමනම් ඒකයි මං කියන්නේ. මේගොල්ලන්ගේ තර්ක මේගොල්ලන්ටම පැටලිලා එතනින් මෙතනට ආවනම් එහෙනම් මේ තර්කය පිළිගන්න ඕනේ. ඒකට අවකාශය ලැබෙන්න ඕනේ. අනිත් එක තමයි මහ ලොකුවට කතා කරා මේ අදානිගේ ප්‍රශ්න ගැනත් මෙතන කතා වුණා. දැන් කවුරුත් කියන්නේ නැහැ සතාටට මේක දෙන්න ඕනේ කියලා. සතාට හොඳටම වැඩි. ඩොලර් සතාට හොඳටම වැඩි. ඊට පස්සේ කිව්වා නෑ නෑ සත 4.8 ටාප් එකක් 4.6ට අපි දුන්නා. ඒක වැරදිද කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද ඒක දුන්නේ? ටෙන්ඩර් එක සම්බන්ධයෙන් රිජෙක්ට් වෙච්ච ටෙන්ඩර් ටෙන්ඩර් ප්‍රොසීඩිය එක හරියට කරාද කියන එකයි ප්‍රශ්නේ. නැත්නම් මේ අදානිගේ එකයි මේකයි සංසන්දනය කරනවා කියන්නේ රබුට අනුයි කෙසෙල් ගෙඩි සම්පුටම් කරනවා වගේද? ඒක කරන්න බෑ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න හිතමු හරි අදානි බැරි නම් කවුරු හරි ඉලෙක්ට්‍රිසිටි බැරි නම් වෙන මොකක් හරි. අපි ගමුකෝ මේ උදාහරණ. අපි හිතමුකෝ ඒගොල්ලෝ 7.4 එකඟුණා කියලා. දැන් ඒගොල්ලෝ ගහන්න ඕනේ මේ උතුරේ ඉඳලා නිව් හබරණේකට ගහන්න ඕනේ ට්‍රාන්ස්මිෂන් ලයින් එක. දැන් මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එක ගහන්න ගියේ මේ කට්ටිය. හැබැයි ඕගොල්ලෝ ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එක දැන් වෙනස් කරන්න යනවා. කොහොමද වෙනස් කරන්න යන්නේ? 100% හැම ජෙනරේෂන් ප්ලාන්ට් එකම අයිතිය ආණ්ඩුවට තියෙන්න ඕනේ. කලින් තිබ්බේ මොකද්ද? රන්දනිගල මහවැලි ව්‍යාපාරයේ කොත්මලේ වික්ටෝරියා ඒවස් හැමදාම හැමදාම 100% මේ රටේ ජනතාවට අයිති. නමුත් නොරච්චෝල වෙන්න පුළුවන්, ආණ්ඩුවට අයිති සුළං වෙන්න පුළුවන්, ආණ්ඩුවට අයිති විදුලිය සෝලා වෙන්න පුළුවන්. ඒව යම් යම් අවස්ථාවලදී SOE හෝල්ඩින් කම්පැනි එක කරහා යම් කිසි විදිහකට ස්ටොක් එක්ස්චේන්ජ් එකේ දාන්න පුළුවන්. ඒක තමයි කිව්වේ මේ ජනාධිපතිතුමා චේම්බර් ඔෆ් කොමර්ස් ඉවෙන්ට් එකේ උනා. හැබැයි දැන් මොකද ආණ්ඩුව කියන්නේ නැහැ. ට්‍රාන්ස්මිෂන් ලයින් එක අලුතෙන් හදන්න කාටවත් අවකාශයක් නැහැ. කලින් එකේ තිබ්බ වෙන කෙනෙක්ට ට්‍රාන්ස්මිෂන් I'm going to finish sir. අනිත් එකේ තිබ්බ ට්‍රාන්ස්මිෂන් ලයින් හදන්න වෙන කාටවත් පුළුවන් කියලා. දැන් ට්‍රාන්ස්මිෂන් ලයින් හදන්න බෑ. කවුරු හරි ඉන්වෙස්ට් කරනවා නම් 150ක ඉන්වෙස්ට්මන්ට් එකක් ආණ්ඩුවේ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක කොම්ප්ලිකේටඩ්. You have to be clear. That is why I said honorable speaker that has to come from your heart. It has to come from within. ඒක කටපාඩම් කරලා කියන්න බෑ. ඒක හරියට එන්නේ නැහැ. අපිට පුළුවන් chat GPT එහෙම නැත්නම් deep seek එකේ ගිහිල්ලා මොකක් හරි එකක් හදාගන්න. දැන් ළමයි essay එකක් ලියන්න කිව්වම ඒකට ඒක ලියලා දෙනවා. හැබැයි ළමයා දන්නේ essay එක මොකක් ගැනද මේ ලියලා තියෙන්නේ කියලා. book එකෙන් එන්නේ නැහැ. ඒ නිසා දැන් අපි දන්නේ නැමු කොහොම වෙයිද කියලා. මම මේ ආණ්ඩුවට කියන්නේ අපිට ඊට පස්සේ දුෂ්ටයයි මේවා කියලා බයින්න එපා කියන දේ අහගෙන ඉන්න. ඒකට ශක්තියක් තියෙන. මොකද මම දැක්ක ටිල්වින් සිල්වා මහත්තයයි අද නැති විදුල බල ඇමතුමයි දෙන්නම දවස් දෙකක් තිස්සේ ඉන්දියන් මහ කොමසාරිස්තුමාගේ ගෙදරට ගිහිල්ලා තිබුණා.
ගේලඟ ඉන්නවා.
හරි මම දැක්කා පත්තරේ තිබුණා. ඉතින් ඒ නිසා එක්ස්පෝර්ට් මාකට් එකක් හදන්න ඕනේ, growth ගේන්න ඕනේ. මම අවසන් කරන්න මේ ප්‍රජාතන්ත්‍ර රාමුවක් තුල තමයි අපි මේ විවේචනය කරේ. ගරු කතානායකතුමා අපි උත්සාහ කරේ පෙන්වලා දෙන්න මේ 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 තමන්ට ආවේනික වූ තමන් විශ්වාස කරන මොකක් හරි දෙයක් පිළිබඳව කතා කරනකොට ඒ පිළිබඳව ඇත්ත වශයෙන්ම විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් නැතුව මේක කරන්න බෑ. භාගයක් සෝෂලිස්ට්, භාගයක් කැපිටලිස්ට්, එහෙම බෑ. එහෙම නැත්තම් කියන්න ඕනේ අපි මේ කරන්නේ සෝෂල් මාකට් ඉකොනොමි එකක් තමයි හදන්නේ. අපි සමග ජන බලවේගයේ මේ මේ බ්ලූ ප්‍රින්ට් එක තමයි ක්‍රියාත්මක කරන්නේ. අවුලක් නැහැ. ඒක කොහොම කියන්නේ? ඒත් කවන්නේ. හරි මොකද මේක අඩු ගානේ දරුව ඇවතුමා රුපියල් 300 වෙනස් වුණේ පඩියෙන්. රුපියල් 300යි. මොකක්ද කියන්නේ? මේකේ තියෙනවා අපේ අපේ මේක මේක ලිව ගිය අවුරුද්දේ මැද රුපියල් 57000 මේ 500යි. හරි මේකලෝ මේකට රුපියල් 300යි. ඉතින් ඒ නිසා I will end. හරි let me end with what I started at the beginning. Sir, hubris leads to nemesis. Right? So let us all consider what I'm saying. Thank you very much for your time, sir.
Honorable Mahinda Jayasinghe, you have 20 minutes.
මගේ නම සඳහන් කරමින් කිව්ව කාරණේදී ඇත්තම මන්ත්‍රීතුමා කිව්වා මේ අපි දෙන්න අතර සිදු වෙච්ච සාකච්ඡාවක් කියලා. ඇත්තට ඒක එහෙම නෙවෙයි. පාර්ලිමේන්තුවේදී සිදුවෙච්ච විවාදයකදී ඒ ඉදිරිපත් කරපු කාරණේ වැරදි. මම කිව්වේ ඔටෝ රෙග්‍රෙසිව් මේ මොඩල් එක අපේ ආර්ථික මොඩල් එක කියලා නෙමෙයි, මේක වැරදි. ඇත්තටම ඔගේ ඔටෝ රෙග්‍රෙසිව් මොඩල් එක කියන්නේ ස්ටැටිස්ටිකල් මොඩල් එකක්. ආර්ථික විද්‍යා මොඩල් එකක් නෙමෙයි. අපිට කරන්න දෙයක් නැහැ. ඔබතුමා ආර්ථික විද්‍යාවේ මොඩල්ස් පිළිබඳව ඒක විවිධ දේවල් තියෙනවා අපේ ඉන්න පැහැදිලි කරන්න. එතකොට කීවේ ඒකට අපි වෙන විවාදයක් ගමු. පොතේ ලියලා තියෙන මොඩල්ස් කීපයක් තියෙන පුළුවන්. විශේෂයෙන් මේ මතු කරපු මොඩල්ස් අතර මේ තියෙන සාම්ප්‍රදායික පරණ විශේෂයෙන් මේ ප්‍රොඩක්ෂන් ෆන්ක්ෂන් එක බේස් කරගත්තු කොබ් ඩග්ලස් ගේ මොඩල් එක ඊට පස්සේ ආපු මැක්‍රෝ ඉකොනොමික් මොඩල්ස් එකත් පිළිබඳව තියෙන පොත්වල ලියවෙච්ච කීපයක් තමයි ඔය කියන්නේ. දැන් ලෝකයේ ගමන් කරන්නේ හෙට නෙමෙයි, behavioral and complexities model, AI based models. ඒ නිසා අපි කියන්නේ අපි කරන මොඩල් එක ඉවෝල් වෙනවා. මේ මොඩල් එක මොකක්ද කියලා බලා ගන්න, ඉවසීමෙන් මේ අවුරුදු පහ දකින්න, ඔබ අලුත් නමක් අරගෙන එන්න, අපේ ආර්ථික මොඩල් එක මොකක්ද කියලා කියන්න. බොහොමත්ම ස්තුතියි.